ගරු වෛද්‍ය මధుර සෙනවිරත්න නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, මුලින්ම ස්තුතාන්ති වන්නවා ගරු රුවන්තිලක ජයකොඩි මන්ත්‍රීතුමන්ට. විශේෂයෙන්ම ගත්තොත් මෙම අතිශය කාලෝචිත යෝජනාව ආපන ශාලා සම්බන්ධයෙන් පමණක් නෙමෙයි, මෙතන සඳහන් වෙනවා විශේෂයෙන්ම දියවැඩියාව වැනි විශේෂිත රෝග තත්ත්වයන් සහ ආහාර පාන වර්ගයන් සම්බන්ධ රජය විසින් සම්කිසි සීමාවන් නියාමනයක් පැමිණිය යුතුයි කියලා. එනිසා මේ යෝජනාව අතිශය කාලෝචිත සහ ලෝක තත්ත්වයන්ටත් රටේ තත්ත්වයන්ටත් ගැලපෙනවා. එනිසා අපි මේ සම්බන්ධයෙන් අදහස් පළ කරපු ජගත් ගුණවර්ධන මන්ත්‍රීතුමන්ටත්, ඒ වගේම නන්දන පුෂ්පකුමාර මන්ත්‍රීතුමන්ටත්, ඒ වගේම අජිත් පෙරේරා මන්ත්‍රීතුමාට සුතන්ත වෙනවා. මුලින්ම ගත්තොත් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනේ, අපි ලංකාවේ මේ පෝෂණය ළමයින්ගේ තියෙන්නේ ද්විත්ව පෝෂණ අර්බුදයක. ද්විත්ව පෝෂණ අර්බුදයක් කියලා කියන්නේ එක පැත්තකින් මන්ද පෝෂණය, අනිත් පැත්තෙන් ස්ථූල භාවය. දියවැඩියාව, දීර්ඝ කාලීන පවතින ලෙඩ, ඒක. මේ පෝෂණ අර්බුදය එන්නේ මේ ලෝක තත්ත්වය තුත් එක්ක සහ ලංකාව තුළ අර්බු ඇති වෙච්ච ආර්ථික අර්බුද ඒ ක්‍රියාවලිත් එක්ක තමයි මේක එන්නේ. 2024 වෙනකොට ලංකාවේ මන්ද පෝෂණය ඉතාම ඉහළ තත්ත්වයක් තිබ්බා. ඒ වගේම කුෂභාවය සහ මිටිභාවය අතිශය වැඩි කොටසක අවුරුදු 5ට අඩු දරුවන්ගේ තිබ්බා. 5ට අඩු දරුවන් තමයි ඊළඟට පාසලට එන්නේ. දෙවනුව මෙව අනිත් පැත්ත, ස්ථූලභාවය සහ අධිබර සහ අනෙකුත් ලෙඩ රෝග, විශේෂයෙන්ම ළමා කාලේ ඉන දියවැඩියා රෝගයේ තත්ත්වයන් පෙනීමක් තිබ්බා. මේ ද්විත්ව තත්ත්වයම තිබ්බා. මේ තත්ත්වයන් එන්නේ අර එකක් තමයි මේක ආර්ථික සමාජ ක්‍රියාවලටත් ගැට ගැහිලා තියෙනවා. සම්පත් බෙදියාමේ විෂමතාවන් ඒවත් බලපානවා. ඉතින් ඒ කාරණා ඔක්කොමත් එක්ක මෙන්න මේ පෝෂණ අර්බුදයට අපි කොහොමද මුහුණ දෙන්න කියන ගැටලුවට අපිට විසඳුම් හොයන්න සිද්ධ වුණා. එතෙන්දී අපි මුලින් කතා කළපු අපේ මන්ත්‍රීතුමන් අත් සඳහන් කරපු මෙන්න මේ 2026 අංක 3 දරන පාසල් තුල සෞඛ්‍යාරක්ෂිත ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් වෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතුව තමයි මේක නිකුත් කරන්නේ. අපි හිතන්නේ මේක ඉතිහාසයේ වෙච්ච විශේෂිත අවස්ථාවක් වෙන්නේ පෝෂණය සම්බන්ධයෙන් පුළුල් පරිපූර්ණ චක්‍රලේඛයක් විදිහට නිර්දේශ නිකුත් වෙන්නේ මේ චක්‍රලේඛයත් එක්ක. මම මේක උදාහරණ දක්වන්නම්. මෙතෙන්දී මේ ක්‍රියාදාමය ඇතුළත තියෙනවා කොහොමද මොනාද පාසල තුළ පවත්වාගෙන යා යුතු නිර්ණායක ආපන ශාලා සම්බන්ධයෙන්. ආපන ශාලාවල ආහාර පිළියෙල කිරීමේ සිටම ආහාර මොනාද කියන එක දක්වා සහ ඊට පස්සේ ආහාර සමහර ආහාර තියෙනවා හොයාගෙන තියෙනවා මේ ආහාර තමයි විශේෂයෙන් රෝගී තත්ත්වයන්ට නැත්නම් දියවැඩියාට පිළිකා තත්ත්වයන්ට ළමයින් ගොදුරු වෙන්න හේතු වෙන්නේ. ඒ ඒ ඒ නිශ්චිතව නම් කරලා තියෙනවා සහ ප්‍රචාරණය නවත්තලා තියෙනවා. ඊට පස්සේ ප්‍රචාරණය නවත්තලා තියෙන විශේෂයෙන් ඊළඟට මෙන්න මේකේ තව කොටසක් තියෙනවා. අපි ගරු සභාපතිතුමනි, අධ්‍යාපනය කියලා ගන්නේ අපේ පොතින් පතින් ගන්න අධ්‍යාපනය විතරක් නෙමෙයි. දරුවා මේ ආහාර රටාවට පුරුදු වෙනකොට ගෙදර ගිහිල්ලත් මේ ආහාර රටාවන් දෙමාපියන්ට කියලා දෙනවා. ඉතින් අපි හිතනවා විශේෂයෙන් මේ නොවිධිමත් ලෙස කරන මේ ගනුදෙනුවත් එක්ක, මේ අධ්‍යාපනයත් එක්ක ගෙදර තුලත් මේ සෞඛ්‍යමත් සහ පෝෂණීය ආහාර රටාවට යන්න පුළුවන් වෙයි කියලා. ඊළඟ කාරණාව තමයි මේක කොහොමද නියාමනය වෙන්නේ. දැන් ඉස්සර නියාමනය සම්බන්ධයෙන් විශේෂිත වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තියෙනවා, විශේෂයෙන්ම මේ නිවාරණ කොටසට අදාළව, සෞඛ්‍ය වාදන නිලධාරීන්ට අදාළව තියෙනවා විශේෂ බලතල ආහාර සම්බන්ධයෙන් ආහාර පනතේ. නමුත් පෝෂණය සම්බන්ධයෙන් නියාමන වැඩසටහනක් හරියටම නිශ්චිතව තිබෙන්නේ නැහැ. දැන් තියෙනවා. මම කියන්නම් මෙතෙන්දී විදුහල්පති සහ පෝෂණ කමිටුවක් තියෙනවා ඉස්කෝලේ ඉදිරියේදී. ඉතින්දී තියෙන්නේ කරන්න පුළුවන් මේ ආපන ශාලා පවත්වාගෙන යන කොහොමද, අවශ්‍ය නිර්ණායක ක්‍රියාත්මක කරනවද, නිසා අධීක්ෂණයක් තියෙනවා, වගවීමක් තියෙනවා. ඊළඟට ඍජුව දැන් PHI මහතුරුන්ටත් ඇවිල්ලා බලන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි කලාප නිලධාරීන්ටත් ඇවිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙම ආපන ශාලා නිශ්චිතව ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? දැන් පුළුවන් මේ චක්‍රලේඛයේ මත ටෙන්ඩරය අවලංගු කරන්න. මේ නිශ්චිතව ක්‍රියාදාම වෙන්න නැත්නම් ටෙන්ඩරය අවලංගු කරන්න පුළුවන්. ඉතින් මේක ගත්තොත් එහෙම ආහාර පුරුදු ඇති කිරීම, ආහාර නිශ්චිත කිරීම සහ ගැළපෙන්නේ නැති ආහාර ප්‍රචාරණ නැවැත්වීම, ඊළඟට මේ සම්බන්ධයෙන් වගවීම, නිසි ක්‍රියාදාමය සහ පාසල තුල මේ පෝෂණය සම්බන්ධයෙන් කමිටුවක් ඇති කරලා මේ කතාවකුත් ඇති කරලා, විශේෂයෙන් ළමයට පුළුවන් වෙනවා දැන් මේ කටයුතු දෙමාපියන්ටත් කියලා දෙන්න. ඒ නිසා මම හිතනවා මෙන්න මේ මෙතුමන් කරපු යෝජනාව මේ චක්‍රලේඛයත් එක්ක විශේෂයෙන්ම ගත්තොත් එහෙම පාසල් අධ්‍යාපනය තුළ සුවිශේෂී කාර්යභාරයක් කරයි කියලා. අපි ඉදිරියේ කොහොමද මේක අපි ක්‍රියාත්මක කරනවා? ඉදිරියේ කොහොමද? ටිකක් අභියෝග සම්පන්න කොටසක් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් අපිට මේ ආහාර පුරුදු ඇති කිරීම තමයි වැදගත් කාරණාව වෙන්නේ. මොකද පාසලෙන් එළියට යනකොට ළමයින්ට නැවත වාරයක් අර අධිපෝෂණයට, එහෙම නැත්නම් තරබාරුකමට, එහෙම නැත්නම් දීර්ඝකාලීන රෝගවලට ලක් වෙන්න පුළුවන් ආහාර ප්‍රචාරණ කටයුතු නැවතිලා නැහැ. ඊට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන් රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙලා තියෙනවා ආහාර නිසි ලෙස නියාමනය නොකිරීම නිසා. මේ කාරණා දෙකම සෞඛ්‍ය අංශත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශත් එකතු කරන වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. මේක තමයි වැදගත්ම කාරණා. මොකද අපිට සෞඛ්‍ය වෙන් කරන්න බෑ අධ්‍යාපනය. එතකොට මෙතෙන්දි නිරීක්ෂණයට සෞඛ්‍ය අංශත් සම්බන්ධ වෙනවා. ඊළඟට අධ්‍යාපනයෙන් එහා ගිය ළමයා පුරවැසියෙක් වෙනකොටත් මේ හුරු පුරුදු ටික අපි අරන් ගන්නයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හිතනවා කාලයක් යනකොට අපිට සෞඛ්‍ය පද්ධතියට ටිකක් සැහැල්ලුවක් එයි. මොකද ශිෂ්‍ය ශිෂ්‍යා පුරවැසියෙක් වෙනකොට එයාට පුළුවන් තමන්ට තෝරගන්න මොකද්ද තමන් ගත යුතු ආහාරය, තමන් නොගත යුතු ආහාරය, ප්‍රචාරණයන්ට නොරැවටී සිටින්න. ඉතින් අපි හිතනවා මෙන්න මේ කාරණා තමයි අතිශය වැදගත්. ඊළඟට මේ පෝෂණය, අපි අධිපෝෂණය සහ මන්ද පෝෂණය ගැන කතා කරා. මෙන්න මේක විෂම චක්‍රයක් විදිහට යනවා. විශේෂයෙන්ම ගම්බද සහ වතු ආශ්‍රිතව ගත්තොත් එහෙම පෝෂණ තත්ත්වයන් මේක අනිත් පැත්ත, ඒ කියන්නේ මන්ද පෝෂණ සහ කුස බව.
ගරු ඇමතුමා තව විනාඩියක් කාලයක් ඔබතුමාට තියෙනවා.
කොහොමද සුදු ගරු සභාපතිතුමනි, මේ කුස බවත් එක්ක නැවත වාරයක් දුප්පත්කම ගැට ගැහිලා තියෙනවා. මිටි බව සහ කුස බවත් එක්ක ඔවුන්ට තමන්ට හරියට ශ්‍රමදායකත්වයක් දෙන්න බැරි වෙනවා තමන් ජාතියට. එතකොට ශ්‍රමදායකත්වයක් දෙන්න බැරි වෙනකොට දුප්පත්කම ආපහු වෙනවා. දුප්පත්කම ආපහු වෙනකොට නැවත වාරයක් දරුවන් කුෂ බවට පත් වෙනවා. ඉතින් මේ චක්‍රයක් විදිහට තමයි මේක තියෙන්නේ. අපි දකිනවා මේක විෂම චක්‍රයක් විදිහට. අපි හිතන්නේ මේ පෝෂණ ක්‍රියාවලිය හරියට කරොත් ඊළඟට අපි වෙන යම් කාරණාත් කරනවා. අපි දැන් ආහාර වේල් දෙනවා. ඒකට නිශ්චිත කළමනාකරණයක් තියෙනවා. මේක හරියට කළොත් මේ විෂම චක්‍රය කඩන්න පුළුවන්. එතකොට නැවත වාරයක් කුෂ බව හෝ මිටි බව තර බවරෝ නැති දරුවෙක් සමාජයට එනකොට නැවත වාරයක් ආපහු ගැට ගැහලා තියෙන දුප්පත්කම සහ අනිකුත් ප්‍රශ්න සමාජමය ගැටලුත් නැති වෙනවා. ඒ නිසා මේක ආහාර විතරක් නෙමෙයි. මේක සමාජය වෙනස් කිරීමක්. ඒ නිසා අපි නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා මෙම කාලෝචිත මාතෘකාව කල්තැබීමේ යෝජනාවක් විදිහට රැගෙනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම රුවන්තිලක ජයකොඩි මන්ත්‍රීතුමන්ට අදහස් දැක්වීම සම්බන්ධ සියලුම අදහස් දැක්වූ මන්ත්‍රීවරුන්ට බොහොම ස්තුතියි.